Honorable Mathura Vithanage, you have 6 minutes.
Mulasanaruda Mantituma Sabhavatumane Vidiribala Mandale Webbadaviyata giyahan passe thiyenawa Vidiribala Mandale Dakma kiyala Vidiribalen Sassirimat Diviyak ඇත්තට ඒක ඇත්ත මොකද හේතුව මම මේ කියන්නේ මේ සභාවට ආද ඇවිල්ලා ඉන්න ඉංජිනේරුව සහ නිලධාරීන් ගැනවත් ගෞරවණීය විදිහට තමන්ගේ ඒ ගන්න වැටුපට ගෞරවෙන් සේවය කරන නිලධාරීන් ගැන නෙවෙයි විදුලි බල මණ්ඩලයේ සසිරිමත් ජීවිතයේ මණ්ඩලයේ දැක්මනුව කීප දෙනෙක් දූෂිතයෝ කීප දෙනෙක් අද වෙන විට මේ විදුලි බල මණ්ඩලය අන්ත ප්‍රපාතයට දාපු බවක් අපිට අද දවස් පුරා යම් යම් සාකච්ඡාවල කතාවල අපි දැක්කා විශේෂයෙන්ම අපි මේ මම මේ හිසරම ආචාර කරන හොඳට වැඩ කරන ඉංජිනේරුවන්ට හැබැයි මේ වෙබ් අඩවියම තියෙනවා ඒ විදුලි බල මණ්ඩලයේ මෙහෙවර කියලා ගුණාත්මක බව සුරක්ෂිත බව තිරසාර බව ජාති ජාතියට සේවය සැපයීම වෘත්තීය වේදීත්වය කැපවීම කාර්යක්ෂමතාව සහ බලදායිත්වය ඒක නිසා තමයි අපිට පැය 13ක් විදුලිය කපන්න සිද්ධ වුණේ ඒ කාර්යක්ෂමතාවය නිසා තමයි එහෙම නැත්නම් තිරසාර බව නිසා තමයි මොකද මෙහෙම සේවාවක් මේ මණ්ඩලයේ සිද්ධ වෙනවද කියලා මම මේ ඉංජිනේරු මහත්වරුන්ගෙන් අද දින මේ වර්ජනය කරනවා කියලා රජය අපහසුතාවයටපත් කරන්න හදන මේ වෘජි සමිති වලින් අහනවා හෘද සාක්ෂියට අත තියලා බලන්න හෘද සාක්ෂියෙන් අහලා බලන්න එහෙම දෙයක් වෙනවද කියලා මොකද අද මේ මෙවර මේ දැක්ම සහ මෙවර නිසා පැය 13 විදුලිය කපන්න සිද්ධ වුණා. ඒ වගේම මේ මෙවරහ දැක්ම නිසා තමයි මුලින්ම මහා ජනතාව මහපාරට බහින්න සිද්ධ වුණේ. 2021 දෙසැම්බර් 3 වෙනිදා නොරෙච්චෝලේ බලාගාරය දූෂිත ඉංජිනේරුවන් කීප දෙනෙක් ඉතා සැලසුම් සහගතව කඩාකප්පල් කරා. ඒ වගේම ජල විදුලි බලාගාරවල වතුර හිනවන්න සැලැස්සුවා. ඒකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැම්ම හැබැයි දූෂිත නිලධාරීන් සහ යම් යම් දේශපාලන හස්තත් මැදිහත් වෙලා මේ පරීක්ෂණ යට ගහලා තියෙනවා මම කනගාටු වෙනවා මම විශේෂයෙන්ම ඇමතුමාගෙනුත් ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණ වහාම කඩිනම් කරලා මේ දූෂිත ඉංජිනේරුවන්ට නිදාන විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා ඒ වගේම අද මේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් නිකන් ලැබෙන හිරු එළියට එමණද නිකන් ලැබෙන සුළං වලින් ලැබෙන ඒ විදුලිය නිපදවන ව්‍යාපෘති වලට වඩා ඒගොල්ල ගොඩාක් කැමති ටෙන්ඩර් දාලා ගන්න ඩීසල් බලාගාර වලට එහෙම නැත්නම් ගල් අඟුරු බලාගාර වලට මොකද අපේ අද සමාජයේ කතාවක් තියෙනවා මේවට හොඳ අතමිට යහමින් ලැබෙනවා කියලා අද මේ සමාජයේ ලොකු කතාවක් තියෙනවා ඒ වගේම මේ රටේ හැමදාම හිරු එළිය ලැබුණත් අන්තිමට අපිට පැය 13කට විදුලිය කපන්න තැනට මේ රට වට්ටවල ඒ වගේම දූෂිත ටෙන්ඩර් වලට හදිස්සි මිලදී ගැනීම කරලා කොමිස් වලට මඩි තද කරගන්න තමයි මේ අර්බුදයේ වෙලාවෙත් සමහර නිලධාරී සහ ඉංජිනේරුවන් උත්සාහ කරන මොකද මම මේ සමහර කියලා නීතරම කියන්නේ මේ සමස්ත විදුලි බල මණ්ඩලයේ ඒ සමස්ත කාර්ය මණ්ඩලය නෙමෙයි. ඒ වගේම 2013 අංක 31 දරන පනතේ 11 වෙනි පිටුවේ තියෙන OR O කියන වචනය දාගන්න බැරුව අවුරුදු ගානක් රජයන් කීපයක් අපහසුතාවයට පත් වුණා. හැබැයි ඒ රජයන් වලට කරගන්න බැරි වුණා. නමුත් මම ජාතියෙන් ඉල්ලා සිටිනවා අද මේ සිළු දිනාගෙම අද මේ උත්තරීතර සභාවෙන් ඉල්ලා සිටිනවා අපි අද මේ දෙයට විරුද්ධ වුණොත් මොකද අද ගොඩක් සාධනීය යම් යම් සංශෝධනත් ඉදිරිපත් වුණා. ඒක නත් සලකා බලලා මේ දේ වහාම කළ යුතුයි. මොකද රටට අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද මේ හදිසි මිලදී ගැනීම අපි පහුගිය කාලේ දැක්ක මොකද පසුගිය උපදේශක කාර්ක සභාවෙත් අපි කතා කරා ඇඹිලි පිටියේ මාතර ඒ වගේම උතුරේ තිබුණ ඇග්‍රිකෝ කූල්යාවේ බලාගාර නියමිත කුත්සලත් දිගටම මේ ටෙන්ඩර් වලට ගිහිල්ලා මේ විදුලිය විදුලි බලාගාර ඩීසල් විදුලි බලාගාරත් එක්ක ලොකු නාට්‍යයක් මේ නිලධාරීන් සහ යම් ඉංජිනේරුවන් රඟ දක්වන බවක් අපි දන්නවා. ඒ වගේම විවිධ බොරු ව්‍යාපෘති කාර්යාල නඩත්තුව නිසා විශාල විදියට දේපල අවභාවිතා කළා වාහන අවභාවිතා කළා විදුලි බල මණ්ඩලය අද අන්තිම බිඳුවට වට්ටලා තියෙනවා. ඒ වගේම කොපමණ ලාභයට විදුලිය ගන්න ගන්න සූර්ය බලාගාර සුලම් බලාගාර යෝජනා කළත් ඒවට විදුලිය බල මණ්ඩලයෙන් ඉඩ ලැබෙන්නේ නැහැ. මොකද අද අපි බැලුවාම ලංකාවට එන ආයෝජකයෝ විශේෂයෙන්ම බලන ප්‍රධාන දර්ශක තුනක් තියෙන එකක් ease of doing business index එක ලෝක බැංකුවේ ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකයාද අපි ඉන්නේ 99 වෙනි ස්ථානයේ. ඒ වගේම corruption index එක අපි ඉන්නේ 102. ඒ වගේම විවිධ ඒ ජාත්‍යන්තර දර්ශක බැලුවාට පස්සේ විදුලි බල මණ්ඩලයේ කෙරුවාව ඉතා පැහැදිලිව අපිට පේනවා මූලාසන ආරෝහණ මන්ත්‍රීතුමනි. මොකද අද රට ප්‍රපාතයට වැටෙන මේ දර්ශක වලට බොහෝ අවස්ථාවල විදුලි බල මණ්ඩලයත් ඍජුව වග කියන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ යල් පැන ගිය කලමනාකරණ ක්‍රම අයින් කරලා අද නවලෝයට ගැලපෙන පළදායිව කාර්යක්ෂම අර දැක්මේ එහෙම නැත්නම් මෙහෙවරේ තියෙන වචන සැබෑවටම යථාර්ථයක් බවට පත් කරන්න ඕන කාරණා මිස මේ බොරුවට තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩ කරන්න සුදුසු නැහැ කියන එක මම කියන්නේ. ඒ වගේම මම විශේෂම අවසාන වතාවට කියනවා ලංකාවේ තියෙන කුඩු මාෆියාව, බේත් මාෆියාව, ආයුධ මාෆියාව කියලා. හැබැයි අද සමාජයේ කතා කරන තව එකක් තමයි මේ විදුලි මාෆියාව කියන එක. ඉතින් ඒක ඇත්තරම අද අපිට සහතික වෙනවා මේ විදුලි බල මණ්ඩලයේ සමහර දූෂිත නිලධාරි නිසා ඉංජිනේරුවන්ගේ හැසිරීම අනුව. හැබැයි මේ සියලු සාධනීය සංශෝධනත් එක්ක අපි ඇත්තරම මේ අද ඉදිරිපත් කර මේ 50 සංශෝධනයේ සම්මත කරන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව.
Thank you. Honorable Rauf Hakim, you have 8 minutes.
Thank you, Mr. Deputy Chairman of Committees. We all know that the energy demand puts immense pressure on our national budget and on exchange rates. Now, in this regard, we must bear in mind that our imports of crude oil and refined petroleum products and coal amounts to almost $5 billion every year. That is almost 25% of our total imports. Almost 50% of our exports is our energy imports today, amounted to almost 5 billion rupees. So in this type of situation, we all know that for several, almost 2 years continuously, we have been talking about the unsustainable nature of our debt situation. The government continued to ignore that, and finally we ended up with almost a hard default, and now we are considered a bankrupt economy. In this situation, it is indeed welcome for us to invite non-debt creating foreign investments. But when you do that, whether we should altogether forego the necessary transparency and accountability in awarding those contracts is an issue that will come up for discussion even now in this bill. That is the issue that we are raising. We all agree that renewable energy projects are an important area where we must concentrate, and the government has decided by 2030 we must have almost 70% of our generation through renewable energy. While we reach that target, whether we are to amend the Electricity Act to enable unsolicited proposals of this nature in this fashion, whether it is a healthy thing, is a matter of discussion today. And that is why we are suggesting that to limit such unsolicited proposals for all projects below 10 megawatts and to have some kind of transparency in awarding those contracts to any projects beyond 10 megawatts. And I hope the government will consider this very seriously and accept it. Otherwise, we'll be compelled to vote against this. Now, this particular project is to be awarded, as we all know, to a company called Adani Group in India. And Indian benevolence have benefited us in the last few months through a variety of credit lines, and their generosity has been well documented and accepted, and we are very much indebted to the government in India for what it is doing today. And I must also thank the Honorable Chief Minister of Tamil Nadu for having sent us food aid, so many tons of food aid, generously given to the use of Sri Lankans of every community in this country. And we also found the Honorable Chief Minister raising an issue regarding the Kachativu to the Honorable Indian Prime Minister. There we must say that it was an issue which had already been settled, and for us to raise the hornet's nest now in a difficult time would be not something that should be done. And we must, that's an issue that has been well settled, and the issue relating to the Indian fishermen and their encroachment into our fishing areas, as we are also representing the Jaffna district, is a well documented and a very important issue that we have to resolve. But then it is, it cannot be resolved by such an approach to finally take over Kachadivu from Sri Lanka. It's a well-settled matter, and that territorial issue has been already settled as far as the international law is concerned. Therefore, we must very respectfully say that we are opposed to such a move. But having said that, now we must... Now, when you talk about this transparency in contracts, particularly we know Indian government at various levels is practicing the Swiss challenge system to accommodate unsolicited proposals. Now, as a matter of fact, now at the national level, there are draft PPP rules in 2011 issued by the Department of Economic Affairs, Ministry of Finance in India. There is also National Public-Private Partnership Policy issued by the Department of Economic Affairs, the Ministry of Finance. Then there are different states that have taken initiatives to formulate regulations for treating unsolicited proposals through Swiss challenge. That's in Gujarat, Rajasthan, Punjab, Andhra Pradesh, Madhya Pradesh. Various states have adopted these new rules. So at least such a transparent procedure for Swiss challenge to be adopted in this case would enable, at least we can limit it to the Indian companies. We
know, remember, you have two more minutes.
Yeah, we know that the issue relating to Indian Ocean security and the maritime security issues is a serious concern for our great neighbor India. So as regards that, they are very sensitive to projects that are awarded, particularly in areas bordering their territorial waters. So in that regard, we are quite possessed of the sensitivities of India, and we are prepared to consider, give special consideration. But when it comes to the competitiveness of those bids being awarded to single parties without sufficient competition is a serious issue as far as the consumers in this country are concerned. It's a question of the final price that the consumer will have to pay if it is supposed to be a fraudulent transaction. Therefore, to get rid of that perception, at least a Swiss challenge system involving only Indian companies to participate in this tender would be welcome, rather than to choose a single person, a single company, so that it will enable a participation by everybody in a competitive bid through a Swiss challenge system, where the original proposal comes from Adani Group, but other companies will allow to match that proposal. And if they comply, if they cannot, then when they match the proposal, again the offer is given to the original proposer, so that the first right of refusal is given to him. That is what you call the Swiss challenge proposal. If that is adopted, at least there would be some form of transparency.
Honourable Member, please wind up.
In this project. And that is why, and also we must look at the issue of some kind of regional refinery and regional liquefied natural gas terminal, and to also look at the more optimal energy supply solutions for the entire region by resource sharing between all countries in the SAARC region. Because SAARC region consists of almost 25%, almost a quarter of the world's population is in our region. So why not we have a proper, it will be good to try and exploit the synergies in the region, helpful to develop a regional power market, energy trade infrastructure, a harmonized legal and regulatory framework, so that we all can benefit. We know this region has almost every year,
Honourable
almost
Member,
annual demand, energy demand expected to grow at 5% in this region. Therefore, collectively, our countries must have a strategy to develop this program.
Please wind up. Thank you.
To have optimal, suboptimal exploitation of renewable energy sources to be got rid of, and for us to optimally use all the energy resources in the region through cooperation together with all the countries in the region. Thank you.
Thank you. Honorable Kanaka Herath. Honorable Matunu Vitanage.
Mata mage kata ithuru tika hansar gatha karanna.
Yes, do. Honorable Kanaka Herath.
Aru mulasanaruda mantitumani ada me viduli bala mandale sanshodana genena avasthave wacan swalpayak katha karanna labin pilibanda saturata pat wenawa. Visheshayenma me aarthika arbudiyat samaga janathawata pasugiya maasa kīpaya thuladi itamat අසිරුතාවයට පත් වුණු එක කාරණාවක් තමයි ප්‍රධාන කාරණාවක් තමයි මේ විදුලි බලය ඇන හිටීම. ඉතින් මේකෙදි අපි ඉතිහාසය ගැන කතා කරේ නැතත් විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණාව එක පැත්තකින් අපි විදුලි බල මණ්ඩලය වෙන්න පුළුවන් ඒ නිලධාරී වෙන්න පුළුවන් ඒ සියලු දෙනාගේ වගකීමක් තිබුණා පසුගිය කාලවකවානුව තුලදී අපේ රටේ විදුලි බල උත්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්න. ඒක දේශපාලනේ පමණක් නෙමෙයි. ඉතින් ඒ වගේ එක පැත්තකින් ඒ කාරණාව වෙනකොට අපේ ආර්ථික අර්බුදය විදේශ විනිමය නැති වුණායින් පස්සේ අපේ රටේ ඒ කාලවකවානුවදී වැස්ස තිබුණ නැති නිසා අපිට බහුතරයක් ඩීසල් භාවිතාවෙන් තමයි විදුලි බල උත්පාදනය කරන්න හැකියාව ලැබුණේ. ඒ නිසා තමයි පැය 10ක් පමණ ජනතාවට විදුලිය කපාදු කරන්න එදා රජයට සිදු වුණේ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේකේ ඇයි මේ කාරණාව සිදු වුණේ කියනක අපි අවධානය කළ යුතුයි. අපි බලන්න ඕනේ සුනිත්‍ය බල ශක්තිය ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණාද කියන එක පසුගිය කාලවකවානුව තුලේ වල් දන්නවා. 2016 වෙනකොට අපි ලෝකයේ ඉදිරියෙන් හිටියේ ජල විදුලි බලාගාර තුලින් ඉදිරියෙන්ම හිටපු රටක් 2000න් පසුව අපේ මේ කලාපේ ඉන්න රටවල් විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටවල් මේකට විශාල ආයෝජන කරලා මේ සුනිත්‍ය බලශක්තිය ඇති කිරීම සඳහා විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබ්බා. ඒතකොට අපේ හැමදාම බලයට එන ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක කරනවා පමණයි. එහෙම නැතුව අපේ රටට කියලා හරි ප්‍රතිපත්තියක් ඒක පොතට සීමා වෙලා තිබුණාට ඒක ක්‍රියාත්මක කරපු නැති එකේ වරද තමයි අද අපි මේ අවස්ථාවේදී මේ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා විශේෂයෙන්ම මේ සංශෝධනයත් වගේම මේ සියලුම වෘත්ති වේදින් ඉංජිනේරුවන් ඒ සියලු දෙනාම සම්බන්ධ වෙලා හරි ප්‍රතිපත්තියක් ගොඩනගලා දීර්ඝ කාලීන මධ්‍ය කාලීන සහ කෙටි කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් කියන එක. දැන් අපි මේ සම්ප්‍රදායික ක්‍රමවේද වලට නැතුව නීතිය බාධා කරන්න නැති වෙන ආකාරයට මේ සංශෝධන තුලින් අපි විදුලිය නිෂ්පාදනය කරන්න අඩු මුදලකින් නිෂ්පාදනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ. මම දන්නවා මේ පනත වයිතර 2009 2013 ඉඳලා මෙතන ඉන්නවා බොහෝ අපේ විදුලි බල අමාත්‍යවරු ඒ සියලු දෙනා මේක ගේන්න හදපු සංශෝධනය. නමුත් එක එක් වෙලාවට මේ තියෙන කණ්ඩායම් වල වෘත්තීය සමිති වල ඒ වගේම මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න වෘත්තීය ඉංජිනේරුවන්ගේ බහුතරයක් නැමෙයි අතලොස්සක් නිසා මේක පස්සර ගියා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද අපි සියලු දෙනාම මුහුණ දෙන්නේ. ඉතින් මේකෙදි දේශපාලඥයන්ට පමණක් නැමෙයි මේක රාජ්‍ය නිලධාරී ඇතුළු සියලු දෙනාම සම්බන්ධ වෙලා මේ කාරණාව පිළිබඳව දීර්ඝව විශ්ලේෂණය කළ කටයුතු කර යුතුයි කියන එකත් අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. දැන් සුලම් බල ශක්තිය ගත්තාම අපේ රටේ අද වෙනකොට මෙගාවොට් 220ක් පමණ තියෙන්නේ. නමුත් අද තියෙන මේ නව ප්‍රවණතාවේ අනුව ඒ ඔෆ්ෂෝ ක්‍රමවේදයේ අනුව කරන්න පුළුවන් අපිට ඒ වෘත්තීය වේදීන් කියන ආකාරයට අපිට 25000ක් දක්වා වුණත් යන්න අවස්ථාව තියෙනවා. නමුත් ඒවට මේ තියෙන තත්ත්වය අනුව අපිට අද ඩීසල් ටික ගෙන්න ගන්න බැරුව ආයෝජනය කරන්න බෑ. ඒක නිසා අපි ආයෝජකයන් ඔය වැඩපිළිවෙල වලට හොයන්න ඕනේ. ඒ ආයෝජකයෝ ගේන්න ඕනේ අවස්ථාව වෙනුවෙන්. ඒ වගේම ජලවිදුලිය ගැන කතා කරාපුවාම විශේෂයෙන්ම අපේ ප්‍රදේශවල දීර්ඝ කාලයක් මේ ජලවිදුලිය නිෂ්පාදනය කරා. ඉතින් ඒක එක තැනකට ඇවිල්ලා නැතර වෙලා තියෙනවා. එතකොට මිනි හයිඩ්‍රෝත් මම හිතන්නේ දැනට අද වෙනකොට මෙගාවොට් 450ක් තිබුණාට ඒක තව 150ක් පමණ මේ අවසරය ලබා ගන්න නතර වෙලා තියෙනවා. ඉතින් අපි ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීම කරනවා ඒ සඳහා අවශ්‍ය කරන ඒ අවසරය ඉතාමත් කඩිනමින් ලබා දෙන්න කියලා. ඊළඟට මේක ඇත්තරම මේ ජලවිදුලිය අර ශක්තිය අතින් බැලුවහම සුළංගද එහෙම නැත්නම් සූර්ය බලය ඒ සියල්ලකටම වඩා ශක්තිය වැඩි. ඒ නිසා ඒක තව වැඩි කරගන්න පුළුවන් නම් අපිට මේ තියෙන අපේ ඒ හයිඩ්‍රෝවල අපි ඒ ප්‍රමාණය තව තවත් වැඩි කරගන්න 10%කට 15%කට හැකියාව තියෙනවා. ඊළඟට අපි අද කතා කරන විශේෂයෙන්ම සූර්ය බලය ගැන. දැන් මේ සූර්ය බල අපි පසුගිය කාලවකවානුව තුලදී යම් තාක් දුරට මේ සඳහා එක් එක් අවස්ථාවන් ලබා දුන්නත් ඊට පස්සේ අද වෙනකොට කිවල් 25000ක පමණ ඉල්ලීමක් තිබුණ මේ කුඩා සූර්ය බල පද්ධතිය අපේ පද්ධතියට ඇතුල් කරන්න අවස්ථාව ලබා දීලා නැහැ. මේක අපේ රටට ඉතාමත් වැදගත් රටක්. මේ සූර්ය බලය වෙනුවෙන් අපේ රටේ විශාලතාවය අඩු වුණත් අපිට අවස්ථාව තියෙන විශේෂයෙන්ම මේ ජල පාවෙන ඒ භාවිතා කළ හැකි සූර්ය පද්ධති ඇති කිරීම. ඒක නිසා මේකේ විශේෂයෙන්ම අපේ පසුගිය කාලෙත් ඉල්ලීම කරේ මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයෝ සියලු දෙනාටම දීර්ඝකාලීන ණයක් සහන ආධාර ලබා දීලා එහෙම නැත්නම් බදු සහන ලබා දීලා මේ ජනතාව සියලු දෙනාට මේ සඳහා දිරිගැන්වීමක් කළ යුතුයි. ඒක කරේ නැහැ පසුගිය කාලේ. ඒ වගේම ඒ සඳහා ආයෝජනය කිරීම සඳහා විශාල කණ්ඩායම් එනවා රටට. නමුත් ඒගොල්ලන් ආපස්සට හරවලා යවනවා. අපි දන්නවා මේ සඳහා අපි විදුලි කෝෂ ටික ලබා දෙනවා පමණක් නෙමෙයි අවශ්‍ය කරන බැටරි පැක් ටික ලබා දෙනකොට ඒකට අවශ්‍ය කරන ඒ බදු විශාල බදු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි අමාත්‍යතුමාගෙන් ඉල්ලීම කරනවා පුළුවන් නම් අපිට මේ බදු අඩු කරලා ඒ ලබා දෙන්න කටයුතු කරන්න. ඒක ඉතාමත් වැදගත් කාරණාවක් වෙනවා. ඉතින් අද වෙනකොට වහලවල් අපිට භාවිතා කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. නමුත් අපේ රටේ තියෙන මේ භූමි ප්‍රමාණය අනුව අපි මොන ආයෝජනයට වුණත් අපේ රටේ තියෙන භූමි ප්‍රමාණය ඒ ආයෝජකයන් වෙනුවෙන් ලබා දෙන්න ගියොත් අපිට ලොකු ගැටලුවක් ඉදිරියේදී මුහුණ දෙන්න සිදුවේ. දැන් මේ කතා කරන්න විශේෂයෙන්ම මේ අදානි සමාගම ගැන. අපිට මේ අවස්ථාවේදී ආයෝජකයන් අවශ්‍යයි. විදේශ ආයෝජකයන් අවශ්‍යයි. අපේ දේශීය ආයෝජකයන් ආයෝජනය කරන්න ගියාපුවාම අපිට අර ආනයනය කිරීම සඳහා නැවත එල්සී ඕපන් විවෘත කරන්න බැරි වෙලා අපිට විදේශ විනිමය නැති නිසා මම හිතන්නේ ආයෝජකයන්ගේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් ඒක කාරණාවක් මතක් කරන්න කැමති විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් මෙවැනි එක සමාගමකට ලබා දීමෙන් අපේ රටට යම් අවස්ථාවකදී ආරක්ෂාවට තර්ජනයක් ගැටලුවක් වෙන්න පුළුවන් කියන එකත් අපි ගරු අමාත්‍යතුමාට සඳහන් කරනවා. මේක අද තියෙන මේ තත්වය ඒ වගේම අපේ තියෙන මේ සිස්ටම් එකේ අපේ අන්ස්ටේබල් ග්‍රිඩ් එක නිසා මෙගාවොට් 100ක් පමණ එක තැනකදී අඩු වුණොත් එහෙම මුළු රටේම විදුලි බලය ඇනහිටන තත්වයකට පත් වෙන්නේ. ඒ නිසා ඒ වගේ ගැටලුවක් අපිට මුහුණ දෙන්න සිදුවේ. ඒක නිසා අපි ඒ පිළිබඳව හොඳින් හිතලා බලලා ඒ අවශ්‍ය කරන ගිවිසුම් අත්සන් කළ යුතුයි කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒ වගේම උඩ තරම් ආයෝජකයෝ ඉන්නවා මන් දන්නේ අපිට කටවචනයට කියනවද කියලා අමාත්‍යතුමාව හම්බෙන්න ඇවිල්ලා වෙන දෙයක් කියනවද කියලා. නමුත් අපේ රටේ මුදලින් නැමෙයි විදේශගතවලා ඉන්න ලාංකිකයන් තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න කැමති ඒ රටෙන් ඒ මුදල් ටික ඒ සියල්ලක් ආයෝජනය කරලා අපේ රටට අවශ්‍ය කරන ඒ තාක්ෂණ ද්‍රව්‍ය ටික ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් එකත් වැදගත්. දැන් අපි මේ මෙගාවොට් 500ක් වෙනම වෙන් කරලා දෙනවට වඩා කෑලි කෑලි කඩලා 50 ගානේ විනාඩි දෙකකින් අවසන් කරනවා මහින්දානන්ද මහත්මයාගේ කතාව එතුමා කරන්න නැති නිසා. ඒ නිසා විශේෂයෙන්ම මේ විශාල ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරනකොට ඒකෙදි ගැටලු තාක්ෂණ ගැටලු රාශියකට මුහුණ දෙන්න පුළුවන්. අපි ඒ වගේ විශාල ව්‍යාපෘතියකදී මේකෙදී අර ට්‍රාන්ස්මිෂන් අප්ග්‍රේඩ් කරන්න අවස්ථාව ඇති වෙනවා. නමුත් අපි කුඩා ප්‍රමාණයෙන් මෙගාවොට් 50 40 එවගේ ප්‍රමාණයේ ආයෝජනය කරලා ඒ ව්‍යාපෘති ආරම්භ කරොත් ඒක අපේ රටේ තියෙන ග්‍රිඩ් එකට ගැටලුවක් වෙන්නේ නැහැ, ට්‍රාන්ස්මිෂන් වලට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක අර හැමතැනකම විහිදිලා යන ආකාරයකට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හොඳයි. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ආයෝජනය කරන සියලු දෙනාගෙනුත් අපි ඉල්ලීම් කරන එක තැනකට සීමා නොවි අපේ රටේ හැමතැනක්ම වායිතා කරන්න පුළුවන් ඒ භාවිතා කරන්න කියන එකත් අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් එහෙනම් මීට වඩා කාලය ගන්න යන්නේ අවසාන වශයෙන් මේ බල ශක්ති අද තියෙන මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා අපි සියලු දෙනාම විපක්ෂය වෙන්න පුළුවන්. ඒ සියලුම දෙනාට ස්වාධීන කණ්ඩායම් වෙන්න පුළුවන්. සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. මේ අවස්ථාවේදී අපේ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා අපිට සම්මත කරගන්න බැරි වුණු මේ සංශෝධන ටික අපි සම්මත කර ගැනීම තුළින් අපේ රටේ ජනතාවට අපේ රටේ විදුලි ඒ උපදවන එක වැඩි කරගන්න හැකියාව ලැබේ කියලා බලාපොරොත්තුව තියෙනවා. ඒ නිසා සියලු දෙනාගේම සහයෝගය මේ අවස්ථාවේ අපි ලබා දෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාව තමයි අපි දැන් මේ අවස්ථාවේදී අපි කෙටිකාලීන සැලසුම් ක්‍රියාත්මක කරනවා. දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අද පක්ෂපාත භේදයකින් තොරව බොහෝ දෙනෙක් තමන්ගේ ස්වාධීන මතය අනුව පක්ෂ මතය නැමේ ස්වාධීන මතය අනුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපිට මේ ජයග්‍රහණය ගෙනියන්න ඉදිරියේදී ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා අපිට ඒ සියලු දෙනාගේ සහයෝගයෙන් කටයුතු කරන්න හැකියාව තියෙනවා. අපිට ජය ගන්න පුළුවන් කියන එක සඳහන් කරනවා.
Thank you. Honorable Patli Champika Ranawaka, you have 10 minutes.
ගුලාසනින් අවසරයි. අද මේ රටේ පෙළෙන මේ විදුලි බල අර්බුදය සම්බන්ධයෙන් වෙච්ච පනතක් අද ඉදිරිපත් වෙලා තිබෙනවා. ඊයේ අපට අදත් අපේ ගරු ඇමතිතුමා ප්‍රකාශ කළා දැනට විදුලි බල උත්පාදනය කරන්න ගියාම ලෝක වෙළඳ පොලේ ඇති වෙලා තියෙන මේ මිල ගණන් වැඩිවීම නිසා විදුලි බල මණ්ඩලයට ඇති වෙලා තියෙන මූල්‍ය බලපෑම. ඇත්තටම අපි ගත්තොත් ගල්ලඟුරු අපේ නිව්කාසල් ඉන්ඩෙක්ස් එක අනුව මේ මාසේ මෙට්‍රික් ටොන් එකක් $413 වෙනවා. ඒ අනුව අද පවතින ඩොලර් රේට් එකට ගත්තොත් ඒකකයක් රුපියල් 60.74 වෙනවා. හැබැයි මේ මුදල අවප්‍රමාණය වීම නිසා තමයි මේක වෙලා තියෙන්නේ. 2019 දෙසැම්බර් මාසේ තිබිච්ච ඒ රුපියල් 180 සීමාව තිබුණා නම් ඩොලර් එකට මෙහි වටිනාකම වෙන්නේ රුපියල් 31.721. ඒ වගේම ඩීසල් ඒකකයක් අපි ගත්තොත් මේ විදිහටම අද රුපියල් 74ක් වුණාට අපට ඒක රුපියල් 38ට ලබා ගන්න තිබුණා මේ රුපියල අවප්‍රමාණය සිදු නොවුනනම්. ඒ නිසා අද මේ ගැටලුව මේ මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ ලෝක වෙළඳ පොලේ මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන බව ඇත්තයි. නමුත් මූල්‍ය අර්බුදය විසින් රුපියල අවප්‍රමාණය වීම නිසා ඒ වගේම අපට තෙල් ගෙන්වීමේදී අපගේ තියෙන මේ බංකොලොත්භාවය නිසා ඇති වෙලා තිබෙන පාරිතෝෂිකාදිය වැඩි වෙලා තිබෙන නිසා මූල්‍ය වියදම වැඩි වෙලා තිබෙන නිසා බව මතක් කරන්න ඕනේ. හරියටම අඩකට ආසන්න ප්‍රමාණයකින් අපේ විදුලි ඒකකයක ගාන ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ පනත ගැන කතා කරනවා නම් විදුලි බල ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ආයතන ගණනාවක් බිහි වුණා. ඒ ආයතන පිහිටවීම සඳහා විවිධ පනත් ගෙනාවා. ඒ පනත් අතර ඇතිවෙච්ච යම් පරස්පරතා නිසා ගැටලු මතුවලා තියෙනවා. ඒවා නිරවුල් කිරීම ඒ අමාත්‍යාංශයේ වගකීමක්. දැන් ඒක වෙනුවෙන් තමයි මේක ගෙනල්ලා තියෙන කියන එක තමයි ඇමතිතුමා අපට කාරක සභා අවස්ථාවේදීත් ප්‍රකාශ කළේ. ඇතරම 2002 වර්ෂයේදී විදුලි බල මණ්ඩලයේ කොටස් වලට වෙන් කළා. ලටේ මෙවැනි ආකාරයේ ජල සම්පාදන මණ්ඩලයේ විදුලි බල මණ්ඩලය හා කන්තේ නීතිගත සංස්ථාව නියාමනය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම පිහිටෙව්වා. නමුත් මහජන උපයෝගිතා කොමිසම බලාත්මක කිරීමට විදුලි බල පනතෙන් හෝ තෙල් සංස්ථා පනතෙන් හෝ ජල සම්පාදන පනතෙන් ඉඩකඩක් ලබා දුන්නේ නැහැ. ඒ නිසා තමයි 2009 විදුලි බල පනත සංශෝධනය වුණේ මූලික වශයෙන්ම. ඒකට ආසියානු සංවර්ධන බැංකුව මැදිහත් වුණා. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලක් ලබා ගැනීමේ පරමාර්ථයත් මූලික වුණා. ඒ 2009 සංශෝධනයේට ඒකෙන් මහජන උපයෝගිතා කොමිසම බලාත්මක කළා ඒ පනත විදුලිබල මණ්ඩලය නියාමනය කිරීම සඳහා. ඒ වගේම මේ තරගකාරී පදනමෙන් විදුලිය මිලදී ගැනීම කියන කාරණයක් එකතු වුණා ඒකට. කෙසේ නමුත් ඊට වසර දෙකකට පෙර සුනිත්ත්‍ය බලශක්ති අධිකාරිය 2007 පිහිටෙවුවට පස්සේ 1996 ඉඳන් කැබිනට් තීරණයක් මගින් ලබා දීලා තිබිච්ච මේ පුනර්ජනනීය බලශක්තියන් සඳහා ලබා දීලා තිබිච්ච අර SPPA කියන ඒ සම්මත ක්‍රියාදාමය සුනිත්ත්‍ය බලශක්ති අධිකාරියට පැනවිලා යම් ආකාරයක ක්‍රියාදාමයක් කරහා බලපත්‍රලාභීන්ට විදුලි බලය නිපදවීමේ අවස්ථාව ලබා දුන්නා. නමුත් මේ 2007 පනතේ සුනිත්ත්‍ය බලශක්ති අධිකාරි පනතෙත් ඒ වගේම 2009 විදුලි පනතෙත් ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම පිළිබඳ පනතෙත් යම් යම් පුංචි පුංචි පරස්පරතා ඇති වෙච්ච නිසා මේ පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයේ අඩපණ වීම නිසා තමයි 2013 දී මේ පිළිබඳව වෙනත් පනතක් ගේන්න සිද්ධ වුණේ. ඒ 2013 නව පනත මගින් තරගකාරී පදනම අඳුනලා දුන්නා. ඒ වගේම ව්‍යතිරේකයන් හැටියට අපිට තේරුණා ඒ පනත බලාත්මක වෙන්න ප්‍රථම සංවර්ධනය කරපු ඒවා සංවර්ධනය කිරීමට ඉඩකඩ ලබා දීම, රජයන් අතර කරන විදුලි බල වර්ධනයන් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම, ඒ වගේම සුනිත්ත්‍ය බලශක්ති අධිකාරියේ පනතට ඉඩකඩ ලබා දීම, ජාතික ව්‍යසනයක් අවශ්‍යතාවයේදී අවශ්‍ය කරන ක්ෂණික විදුලිය මිලදී ගැනීම වලට කැබිනට් මණ්ඩලයට අවසර දීම කියන කරුණු හතර අඩංගු වුණායේ 2013 පනත. දැන් වර්තමාන පනතෙන් මොකද කරලා තියෙන්නේ? 2015 දී මම අධිකරණ ඇමතුමාටත් දැනුම් දුන්නා. නීතිපති විමසුවාට පස්සේ අර්ථ නිරූපණ නීතිය යටතේ නීතිපතිවරයා යම් නිගමනයක් ලබා දුන්නා. මේ සුනිත්ත්‍ය බලය එහෙම නැත්නම් මේ පුනර්ජනනීය බලය බලපද්ධතියට එකතු කර ගැනීම සම්බන්ධයෙන් මම හිතනවා මේ නිගමනයේ වැරදි. මොකද අපේ අර ඒරෝෆ්ලොට් යානය රඳවා තැබිය ගැනීම සම්බන්ධයේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයේ වැඩ කළා වගේ මේ අවස්ථාවේදීත් අධිකරණ අමාත්‍යාංශයේ වැඩ කළ යුතුයි. මොකද අර්ථ නිරූපණ නීතියේ අපි දන්නවා කරුණු තුනක් තියෙනවා. වචනාර්ථ රීතිය තියෙනවා, ස්වර්ණමය රීතිය තියෙනවා, අනර්ථකාරී රීතිය තියෙනවා. මේකේ මේ වචනාර්ථයේ විතරක් සලකලා දීපු මේ නිගමනයේ නිසා ඒ කියන්නේ තරගකාරී පදනමෙන් පමණ සුනිත්ත්‍ය බලය ලබා ගන්න ඕනේ කියලා දීපු ඒ නිගමනයේ නිසා අද වෙනකන් 2015 ඉඳන් විශාල බලශක්ති ප්‍රමාණයක් හිර වෙලා තිබෙනවා. මේක ඉතාම අනර්ථකාරී තත්ත්වයක්. අද ජාතික ව්‍යසනයක් බවට විදුලි බල පද්ධතිය පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා අධිකරණ ඇමතුමාගෙන් මේකට මැදිහත් වෙලා යම් ආකාරයක නීති විවරණයක් ලබා දෙන්න කියලා. මොකද ඒරෝෆ්ලොට් ගුවන් යානයට ලබා දෙන්න පුළුවන් නම් ඊට වඩා බලගත්තු බලපද්ධති කඩාවැටීමක් තියෙන මේ මොහොතේ මැදිහත් වෙලා මේ අර්ථ නිරූපණ රීතිය මත මේ විවරණය ලබා දෙන්න කියන ඉල්ලීම ලබා දෙන්න. නාපනතෙන් මොකද කරලා තියෙන්නේ? නාපනතෙන් පළමුවෙන්ම මේ ඉල්ලුම් කරුගේ තිබිච්ච සාක්ෂ්‍යතාවය එහෙම නැත්නම් එලිජිබිලිටි ක්‍රයිටීරියා එක ඒක සාමාන්‍යකරණය කරලා තියෙනවා. දැන් ඕනම කෙනෙකුට බලපත්‍රයකට ඉල්ලන්න පුළුවන්. ඒ වගේම එදා 2009 පනත සම්මත කරද්දී මෙය පාර්ලිමේන්තුවෙන් යෝජනා වුණා මෙගවොට් 25ට වඩා වැඩියෙන් තිබෙන බලාගාර සඳහා රජයේ කොටස්කාරීත්වයක් හිමිය යුතුයි කියන එක. ඒකත් ඉවත් කරලා තියෙනවා. ඒ අනුව මෙගවොට් 25ට වඩා ඕනම කෙනෙකුට නිෂ්පාදනය කරන්න පුළුවන් රජයේ හිමිකාරත්වයකින් තොරව. ඒ වගේම අර SPPA නමින් පැවතිච්ච සුනිත්ත්‍ය බලය පැවතුනා විතරක් නෙවෙයි ඒකට තිබිච්ච මෙගවොට් 10 සීමාව 1996 ඉඳන් තිබිච්ච මේ මෙගවොට් 10 සීමාව ඉවත් කරලා තියෙනවා. මම ඉල්ලා හිටනවා ඇමතිතුමාගෙන් ආණ්ඩුවෙන් මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකව අතිවිශාල ප්‍රමාණයක් මේ මෙගවොට් 10ට වඩා අඩු කුඩා ජල විදුලිය, සූර්ය බලය, ඒ වගේම සුලන් බලාගාරත් බොහෝ දුරට නිර්මාණය වෙලා තියෙන මේකෙන්. ඒ නිසා මේක ඇතුල් කරන්න මේ මගින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණයි අවස්ථාව ලැබෙන්නේ ඉදිරියට යන්න. ඒ නිසා මෙන්න මේ මෙගවොට් 10ට වඩා අඩු බලාගාර සඳහා අර ලබා දීලා තිබිච්ච ඒ SPPA කියන එක මේ රට අද පවතින මේ විශේෂ තත්ත්වය සලකලා බලලා දැනටමත් විශාල ප්‍රමාණයක් මෙගවොට් 400ක විතර හිඟයක් තියෙනවා දැන්. ඒ නිසා තමයි අද පැය 5ක් 6ක් විදුලිය කපන්නේ. අපට මං හිතනවා මාස කීපයක් ඇතුළත මේ මෙගවොට් ප්‍රමාණය මේ බලපද්ධතියට උකහා ගන්න පුළුවන් ක්ෂණික වැඩපිළිවෙලක් අපි යොදා ගත්තොත් මේ පනතේ මේ මෙගවොට් 10ට වඩා අඩුවෙන් තියෙන ඒවට ඒ SPPA ක්‍රමය නැවත ලබා දෙනවා. මේ පනතේ තියෙන ලොකුම අඩුපාඩුව මම දකින්නේ ඒ ක්‍රමයයි. ඒ තුලින් මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට මිසක් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික පන්තියට කිසිම ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම මෙහි තවත් ගැටලුවක් තියෙනවා. ඒක
තමයි
පවතින දේවල් වලට පමණක් නෙමෙයි පනත ක්‍රියාත්මක වුණාට පස්සේ අනාගත දේවල් වලට ආබීන් ඩෙවලොප් ඕ ටු බී ඩෙවලොප් කියලා කොටසක් එකතු කරලා තියෙනවා. ඒ මගින් අනාගතයේ නොපෙනෙන මානයකට තියෙන ඒවටත් අවසර ලබා දීමේ ක්‍රියාවලියක් අනුගමනය කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේක ගැන අපි වහාම ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන්ම මම මෙතෙන්දි මතක් කරනවා ඉන්දියාවේ සමාගමක් වෙච්ච අදානි සමාගම ලංකා රජයට ලිපියක් එව්වා. ඒ ලිපිය මම සභාගත කරනවා, හැන්සාඩ් ගත කිරීම සඳහා සභාගත කරනවා. මොකද ඔවුන් ඉල්ලලා තියෙනවා ගිගාවොට් 6ක් මෙගාවොට් 6000ක් සංවර්ධනය කිරීම සඳහා මේ රටේ. අද මේ රටේ වැඩිම ඉල්ලුම මෙගාවොට් 2700යි. ඒක මෙගාවොට් 6000ක් වෙන්නේ සමහරට අවුරුදු 20ක් 30ක් යන්න පුළුවන්. ඒ අනුව අවුරුදු 20ක් 30ක් ඉදිරියට තියෙන අපේ පුනර්ජනනීය බලශක්තිය, ඒක අපේ රටේ දේශීය බලශක්තියක්. ඒක තනි ඉන්දියානු සමාගමකට ලබා දීම සම්පූර්ණයෙන්ම මේ රටේ තරගකාරීත්වයටත් බලශක්ති ආරක්ෂක භාවයටත් විරුද්ධයි. ඒ වගේම මම සභාගත කරනවා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා, එවකට හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දෙනවා වහාම අදානිට මෙගවොට් 500ක් ලබා දෙන ලෙස. ඒ වගේම ආයතන ගණනාවක් එකතු වෙලා අදානිත් සමග අත්සන් කරපු ඒ MOU එක මම මේ අවස්ථාවේදී සභාගත කරනවා. මොකද මේ සියල්ලේ අරමුණ මොකද්ද? මේ සියල්ලේ අරමුණ මේ රටේ මේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය නම් අපි අත් දෙකම ඒ වෙනුවෙන් උත්සලා ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න සූදානම්. නමුත් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සියල්ලම මරලා දාලා රටේ බලශක්ති සුරක්ෂිතතාවය අඩාල කරලා ඒක විදේශ සමාගමකට පැවරීම සඳහා නම් මේක කරන්නේ. ඒක මේ රටේ බලශක්ති සුරක්ෂිතතාවයට බරපතල අනතුරක්. ඒක නිසා ඒ කටයුත්ත කරන්න එපා කියන එකත් අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ ඉන්දියානු ආණ්ඩුවෙනුත් ඉල්ලීමක් කරනවා. ඔබ මේ අමාරු අවස්ථාවේදී අසීරු අවස්ථාවේදී අපිට ඖෂධ ලබා දීමෙන්, ආහාර ලබා දීමෙන්, ඉන්ධන ලබා ගැනීමට ඒ උදව් උපකාර කිරීමෙන් අපේ ගෞරවය දිනාගෙන
තියෙනවා.
ඒකට යටින් මෙවැනි දේශපාලන ක්‍රියාදාමයක්, ව්‍යාපාරික අවශ්‍යතාවයක් ඉෂ්ට කර ගැනීමට ආයතන මෙහෙවීමක් සිද්ධ වෙනවා නම් ඔබගේ කීර්ති නාමය මේ රට ඇතුලේ පිරිහෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් ප්‍රවේශම් වෙන්න කියන ඉල්ලීමක් ප්‍රකාශ කරමින් මේ සංශෝධන ගෙනල්ලා තමන්ගේ සද්භාවය ප්‍රකාශ කරන ලෙස ආණ්ඩුවට මම ඉල්ලීමක් කරනවා. මේ SPPA 10ට අඩුවේවට ලබා දීමත්, අනික් සියලුම දේවල් වලට තරගකාරීත්වය ලබා දීමත්, විශේෂයෙන්ම සුනිත්‍ය බලශක්ති ශේෂ්ත්‍රයේ විදේශීය සමාගම් වලට මෙගාවොට් 500 600 1000 6000 නිර්මාණය කිරීමට ඉඩකඩ ලබා නොදෙන ලෙසත්, ඒකට එරෙහිව මේ රටේ ජනතාව නැගී සිටීමට කාලය එළඹලා තිබෙන බවත් මම ප්‍රකාශ කරමින් මම නිහඬ වෙමි.
Thank you honorable Dayasiri Jayasekara. You have 6 minutes. Order please. Honorable Harshana Rajakarna to the chair.
මුලාසනාර මන්ත්‍රීතුමනි, මයිතන්නේ අද මේ විදුලි බල පනතත් එක්ක තිබෙන යම් සංශෝධන ක්‍රියාවලියක්කට අත්‍යවශ්‍ය කාරණයක් වෙනුවෙන් ගෙනලා තිබෙන සංශෝධනයක් ගෙනලා තිබෙන්නේ. නමුත් මේකෙදි අපිට බොහොම පැහැදිලි අපි දන්නවා තියෙන අර්බුදය මොකක්ද කියන. එක පැත්තකින් විශාල විදුලි අර්බුදයක් තිබෙනවා. ඒ වගේම විදුලි අර්බුදයත් එක්කම විදුලි බල මණ්ඩලයේ ඩීසල් මාෆියාවකුත් තියෙනවා. මේක දැන් අවුරුදු ගාණක් අපි කතා කරමින් සාකච්ඡා කරමින් මේ පාර්ලිමේන්තුව තුළ වැඩ කරපු අය. කෝප් කමිටුව තුළ අපි දිගින් දිගටම මේ සම්බන්ධව අදහස් ඉදිරිපත් කරා. හැබැයි මේ රටේ මේ ඩීසල් මාෆියාවෙන් මේ රට ගලව ගන්න තවමත් අපිට නොහැකියාව ඇති වෙලා තිබෙනවා. අද මං හිතන්නේ උදේ අපේ කංචන විජේසේකර මහත්තුමා කිව්වා යම් පිරිසක් ජලය අපේ තියෙන මේ ටර්බයින් වලින් ජලය යවන වැඩපිළිවෙලක් දැන් පටන් ගන්න තියෙනවා කියලා. මේ රටට කරන්න තියෙන ඉතාම දරුණුම අපරාධ ටික කරමින් ඉන්න තත්ත්වයක් අපි මේ විදුලි මාෆියාවත් එක්ක අපි අත්දකින්මින් ඉන්නේ. ඒ නිසාම අපි දැක්ක පෞගිය කාල වකවානුවේ අපේ චම්පිරණවක මැතිතුමත් මේ සම්බන්ධව කතා කරපු නිසා මයිතන හිටපු අමාත්‍යවරයෙක් විදිහට මට ඉතාම ඉහළ දැනුමක් සහිතව කතා කරන කෙනෙක් මං හිතන්නේ. ඒ නිසා එතුමා ගෙනාපු ඒ පනත් කෙරුම් පත්වල තිබිච්ච අඩුපාඩු දුර්වලතා ගණනාවක් තුළ පෞගිය කාලවකවානුවේ විශේෂයෙන් අපිට පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව ඇතිලා තිබුණ අර්බුදය විශ්සගන්න බැරි තත්ත්වයක් තිබුණා. ඒ නිසා මෙගොඩ් 400කට වැඩි සංඛ්‍යාවක් මම හිතන්නේ උදේ අපේ කාචර විජේසේකර මැතිතුමා කිව්වා මෙගාවොට් 580ක් විශේෂයෙන් ජල විදුලි බලාගාර වලින් එන්න තියෙන ප්‍රමාණය හිර වෙලා තියෙනවා. ඒ වගේම සුළං බලයෙන් එන්න තිබෙන මෙගාවොට් 769ක් තියෙනවා. සූර්ය විදුලි බලාගාර වලින් එන්න තිබෙන මෙගාවොට් 2538ක් හිර වෙලා තියෙනවා. බයෝමාස් වලින් නැත්තම් ජීව විදුලිය ලබා ගැනීම සම්බන්ධව මෙගාවොට් 196ක් තියෙනවා. මේ විදිහට ගත්තම අපි දැනටමත් රට ඇතුලේ ක්‍රියාත්මක කරමින් තිබෙන තත්ත්වයන් තුළ හිර වෙලා තියෙන වාතාවරණයක් තියෙනවා. හැබැයි මේකට අපිට යම් විසඳුමක් ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි අපි බොහොම පැහැදිලිව කියන්නේ මේ මෙගාවොට් 10කට මෙහා පැත්තේ තියෙනවා සම්බන්ධව අපිට ටෙන්ඩර් පරිපාලකකින් තොරව ක්‍රියාත්මක කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නම් මේ පාර්ලිමේන්තුව එකතු වෙලා අපිට කිසි ගැටලුවක් නැහැ. අත වශයෙන් එතකොට මෙගාවොට් 400ක් 500ක් අපිට එකපාර මේ අවශ්‍ය කරන වැඩපිළිවෙල තුල මේ පණ සංශෝධනයත් එක්ක අපිට රටට ගේන්න පුළුවන් වාතාවරණයක් තිබෙනවා. ඒ නිසාම අර අපි කිව්වා වගේ ඩීසල් විදුලිය නිෂ්පාදනය නිසා අද රුපියල් 200 විතර ගිහිලා තියෙන එකකයක් 1670ට අපි ගන්නෙ. මේ වගේ තත්ත්වයක් තුළ විශාල අර්බුදයකට රටක් විදිහට අපි මුහුණ දෙමින් තිබෙනවා. ඒ නිසාම තමයි 100ට 200ක් 300කින් විදුලිය වැඩි කරන්න ඕනේ කියලා යෝජනාවක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ සියල්ල ක්‍රියාත්මක කරන්න අපිට අද මේ පාර්ලිමේන්තුව ඇතුළෙන් අපි ගන්න තීන්දුව අනුව මෙගාවොට් 10කට මෙහා පැත්තේ තියෙනවා ටෙන්ඩර් පරිපාලකකින් තොරව ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරණය සකස් කරන්න අපි අපේ සහයෝගය දිය යුතුයි. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඊට එහා පැත්තට යනවායි කියන කාරණය අත වශයෙන් විශාල අර්බුදයක් කරා යන වැඩකට තමයි යන්නේ කියන එක මම මේ අවස්ථාවේ උද්දලිකව මම දකින මතේ විදිහට මම මගේ අදහස ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මොකද හේතුව මේකෙන් තව ප්‍රශ්න ගණනාවක් ඇති වෙන්න පුළුවන්. අද මේ ප්‍රශ්නය අදානි සමාගමත් එක්ක සම්බන්ධ කරලා නැහැ කියලා කිව්වට මේ ගේන එක කොයිම වෙලාවකවත් මේ පණත් තුල අපි කියන්නේ නැහැ. මේ ඕන දෙකට ටෙන්ඩර් නැතුව ක්‍රියාත්මක කරන්න කියලා කියන යෝජනාව ආණ්ඩුවෙන් ගේන එකට යෝජනා කරලා නැහැ. සුනිත් නැත්තම් පුනර්ජනීය බලශක්තියට පමණක් අදාළ වෙන ලෙස මේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මේක ගේන්නේ සමස්ත විදුලිය නිෂ්පාදනය සම්බන්ධ තියෙන ඕනම ටෙන්ඩර් පරිපාලියක් අහෝසී කියන කාරණේ. ඒ නිසා බොහොම පැහැදිලියි. අපි එහෙනම් යෝජනා කරන්න තිබුණා මේක පැහැදිලිව ගේන්න පුනර්ජනීය බලශක්තිය සම්බන්ධ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න කියලා. හැබැයි අපි දන්නවා රටක් විදියට 70%කට අපි මේ පුනර්ජනීය බලශක්තිය වැඩි කර ගැනීම සඳහා යන වැඩපිළිවෙලක් අපි යන්නේ. මේකට අවශ්‍ය කරන සියලුම පහසුකම් ටික රට ඇතුළේ තියෙනවා. මේ පහසුකම් ටික නැති ඉන්දියාව අද ලංකාවෙන් විදුලිය ලබා ගන්න බලාගෙන ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. අපේ ඉතාම අසල්ලි රාජ්‍යයක්. අපිට මේ වෙලාවේ වැඩියෙන්ම ශක්තිය හයිය දෙන රටක්. අපි ඒකට අපේ ගෞරවය ඔවුන්ට සූදිය අපේ ඉස්සරහම ආචාර ගන්න අපි සූදානම්. හැබැයි මතක තියාගන්න ඕනේ කාර්යය තමයි ඉන්දියාවෙන් සියලු දේවල් අපිට දෙනවයි කියලා. අපි සියලු දේවල් ටික ආපහු ඉන්දියාවෙන් අපේ මිලදී ගන්නම් බවට අපි පත් කරනවාද නැද්ද කියන කාරණය මෙතනදී අපිට වැදගත් වෙනවා. ඒ නිසා තමයි අදානි සමාගමත් එක්ක ගාපු ගිවිසුම තුල එය අවුරුදු 30කට ඒකට යන්නේ ඩොලර් මිලියන 400ක් විතර. ඔවුන් අපෙන් මේ වැඩපිළිවෙල තුලම අවුරුද්දකට ඩොලර් මිලියන 150කට වැඩි ඔවුන් අපෙන් මේ ආදායමක් විදිහට ඔවුන් ලබා ගන්නවා. මේක තමයි ඇත්ත தත්වේ. ඒතර අවුරුදු දෙකකින් තුනකින් ඔවුන්ගේ වියදම් ටික පියවලා තියෙන්නේ. හැබැයි අපි අවුරුදු 30කට ඔවුන් එක ගිවිසුමකට යනවායි කියන්නේ බොහොම පැහැදිලිව මේ රටේ අපි විශාල අර්බුදයකට රට තල්ලු කරනවායි කියන කාරණේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි එනිසා තමයි කියන්නේ ඒක තවත් එහාට ගිහිල්ලා. ඒක තවත් එහාට ගිහිල්ලා. අපි චම්පිරණෝගේ මැතිතුමා කිව්වා වගේ ගිගෝට් 6000කට යන්න පුළුවන් නම් එතකොට ඒ තරමට ප්‍රමාණයකට යනවා නම් එහෙනම් ගිගෝට් 6කට සමාවෙන්න. මෙගෝට් 6000ක විතර ප්‍රමාණයකට යන්න නම් බලාපොරොත්තු වෙන්නේ එකම සමාගමක් කරා. අපි දන්නවා ෆෝට්‍රෙස් නිව් එනර්ජි එකත් එක්ක ආපු ගිවිසුම් එක්ක මේවා කරන්න බැරුව විශාල අර්බුදයක ඉඳලා තිබුණා. හැබැයි දැන් අපි මොකද කරන්නේ? පාර්ලිමේන්තුව අපිම අනුමැතිය දෙනවා සම්පූර්ණයෙන්ම මේ කිසිම ටෙන්ඩර් පරිපාලකකින් තොරව යන්න පුළුවන් විදිහට වැඩපිළිවෙල සකස් කරන්න. හරිද මේ වැඩේ? අපි අහන්නේ ඒකයි. ඒ නිසා අර්බුදය වෙනයි, අර්බුදයට විසඳුම හොයාගන්න ඕනේ. පැහැදිලිව ඒකට ගන්න තියෙන ක්‍රියාමාර්ග තියෙනවා. ඒවා පාවිච්චි කරලා ඒක අස්සෙන් ගිහිල්ලා මේ ගෙනාපු යෝජනා ටික පාවිච්චි කරලා අපේ සහයෝගයත් අරගෙන රටම අර්බුදයකට ලක් කරන්න අපිට තිබිය යුතු නැහැ කියන මතය තමයි අපි ඉන්නේ. නිසා මම හිතන්නේ මෙගාවොට් 10ට මෙහා පැත්තේ තියෙනවට අපිට ටෙන්ඩර් පරිපාලකකින් තොරව යන්න අපිට අපේ සහයෝගය දිය හැකි. ඊට එහා පැත්තට යන්නේවා සම්බන්ධව අපි සම්පූර්ණයෙන් අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා කියන එකත් මතක් කරමින් නැවත මෙය සලකා බලන්න කියලා අපේ ගරු අමාත්‍යතුමාගෙනු තිලා සිරිමින් අපි මගේ වචන ස්වල්පය අවසන් කරන බොහෝ
ස්තුතියි. Honorable Siddharthan, you have 6 minutes.
කුල තලමදයින් අංගතවරවර්ලේ நன்றி. இன்று ஒரு மிக முக்கியமான விடயம் சம்பந்தமாக விவாதித்துக் கொண்டிருக்கின்றோம். இந்த மின்சாரம் என்பது இன்று இந்த நாட்டிலே ஒரு மிகப்பெரிய பிரச்சனையாக அடிக்கடி மின்சாரம் தடைப்படுகின்றது, மக்கள் அல்லல்படுகின்றார்கள். இந்த சந்தர்ப்பத்திலே இந்த விவாதமும் வந்திருக்கின்றது, இந்த பிரச்சனையும் வந்திருக்கின்றது. எங்களை பொறுத்தமட்டில் இந்த டொலர் தட்டுப்பாடு, இந்த பொருளாதார பின்னடைவு இவை காரணமாக மிக பின்தங்கிய நிலையிலே இருக்கின்ற போது நிச்சயமாக இந்த டொலர் கொண்டு வாங்கக்கூடிய எரிபொருள்கள் மூலம் நடாத்தப்படுகின்ற இந்த மின் உற்பத்திகளை நம்பியிருக்காமல் நிச்சயமாக இந்த மீள் அதாவது இயற்கை வளத்தால் கிடைக்கக்கூடிய மின் உற்பத்தியை கூட்டுவதற்கான முயற்சிகளை எடுக்க வேண்டும். இன்று மன்னார் துறக்கம் காங்கேசந்துறை வரையும் ஒரு இந்த காற்றலை மின் உற்பத்தி நிலையங்களை உருவாக்குவதற்கு ஒரு மிக பொருத்தமான இடமாக பல நிபுணர்கள் சொல்லியிருக்கின்றார்கள். அதேபோல அந்த பகுதிகளிலே மின்னலைகளை உருவாக்குவதற்கு மின்சாரத்தை உருவாக்குவதற்கான ஆரம்ப நடவடிக்கைகளும் எடுக்கப்படுகின்றன. இந்த விவாதத்திலே இதிலே டெண்டர் மூலம் கொடுப்பதா இல்லையா என்ப எல்லாவற்றையும் விடுத்து இந்த நாட்டின் பொருளாதார வளர்ச்சிக்கு மின்சாரம் எவ்வளவு முக்கியம் என்பதுதான் நாங்கள் பார்க்க வேண்டிய விஷயம். இதிலே இந்த காற்றலை அல்லது சூரிய வெளிச்சத்தால் உருவாக்கக்கூடிய புதுப்பிக்கக்கூடிய சக்திகளை கொண்டு உருவாக்கக்கூடிய மின்சாரத்தை உருவாக்குவதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்பது எங்களுடைய நோக்கம். இதிலே வடக்கிலேதான் இந்த காற்றலை மின்சாரம் உருவாக்குவதற்கான முயற்சிகள் நடக்கின்ற போது ஒரு விஷயத்தை நாங்கள் பார்க்க வேண்டும். வடக்கிலே அதனால் வரக்கூடிய பாதிப்பு இருக்கின்றதோ இல்லையோ மக்கள் மத்தியிலோ ஒரு பயமும் இருக்கின்றது. ஆகவே அந்த மக்கள் வடக்கிலே உருவாக்கப்படுகின்ற அந்த மின்சார உற்பத்தியால் ஏற்படக்கூடிய லாபத்தில் கட்டாயமாக ஒரு பகுதியை அந்த பகுதிகளுடைய அபிவிருத்திக்கு ஒதுக்கப்பட வேண்டும். செய்யப்பட போகின்ற அந்த ஒப்பந்தத்திலே அந்த பகுதிக்கு ஒரு இது பல இடங்களிலே நடக்கின்றது. பல இடங்களிலே அந்த தனியார் நிறுவனங்கள், அது வெளிநாட்டு நிறுவனமாக இருக்கலாம், இந்தியாவில் இருந்து வருகின்ற நிறுவனமாக இருக்கலாம், அத்தானி குழுமமாக இருக்கலாம், யாராக இருந்தாலும் இங்கு போடுகின்ற போது அதிலே ஒரு பகுதியை, இந்த லாபத்தில் ஒரு பகுதியை கட்டாயமாக அந்த பகுதிகளுக்கான அபிவிருத்திக்கு ஒதுக்குவதற்கான ஒப்பந்தம் செய்கின்ற போது அதையும் அதிலே குறிப்பிட்டு ஒப்பந்தம் செய்யப்பட வேண்டும் என்பதுதான் என்னுடைய ஒரு கோரிக்கையாக இருக்க முடியும். இன்று இந்தியாவை பொறுத்தமட்டில் பல வகைகளிலே எங்களுடைய நாட்டுக்கு இவ்வளவு கஷ்டமான இந்த பொருளாதார கஷ்ட நேரத்திலே உதவி கொண்டிருக்கின்றார்கள். வேறக்குறைய 6 பில்லியன் ரூபாக்கள் அளவிலே டொலர் அளவிலே இன்று கிரெடிட் லைனிலே தரப்பட்டிருக்கின்றது. நிச்சயமாக அதற்கு நாங்கள் அந்த நாட்டினுடைய பிரதமர் மோடி அவர்களுக்கும், அதற்கு அடுத்ததாக பார்த்தால் தமிழ்நாட்டிலே மிக தொகையான பொருட்களை, உணவுப் பொருட்களை சேகரித்து முதலிலே அந்த முதலமைச்சர் ஸ்டாலின் அவர்கள் சொன்னார் அது வடகிழக்குக்கும் மலையகத்துக்கும் கொடுப்பதாக. அப்போது நாங்கள் பலர் அவருக்கு விண்ணப்பித்திருந்தோம், அது பிழை, இந்த நாடு முழுவதுக்கும் பங்கிட்டு கொடுக்கப்பட வேண்டும் என்று அவர் அதன்படி கூறியதன்படி இன்று அந்த உணவுப் பொருட்கள் இந்த நாடு முழுக்க பகிர்ந்து கொடுக்கப்படுகின்றது. ஆகவே அவர்களுக்கு எங்களுடைய நன்றியை நாங்கள் தெரிவித்துக் கொள்ள வேண்டும். அது மாத்திரமல்ல, இன்னொரு விஷயத்தை நான் சொல்ல விரும்புகின்றேன். கௌரவ பிரதமர் அவர்கள் பேசுகின்ற போது ஒரு விஷயத்தை கூறியிருந்தார், இந்த நாட்டை கட்டியெழுப்பும் முயற்சியில் முழு நாடும் பங்குதாரிகளாக இருக்க வேண்டும் என்று. முழு நாடும் முழு மக்களும் பங்குதாரிகளாக இருக்க வேண்டும் என்றால் எங்களுடைய பகுதிகளிலே இன்று நடைபெறக்கூடிய சில விஷயங்களை அரசு உடனடியாக நிறுத்த வேண்டும். அண்மையில் கூட முல்லைத்தீவு பகுதியிலே
வட்டுவால்
பகுதியிலே அந்த பகுதியிலே இருக்கக்கூடிய காணிகளை பலவந்தமாக எடுப்பதற்கு கோட்டபாய கடற்படை முகாமில் இருந்து முயற்சிகள் எடுக்கப்பட்டு அது மக்களுடைய போராட்டத்தால் இன்று பின்னுக்கு கொண்டு வரப்பட்டிருக்கின்றது. அதே போல யாழ்ப்பாணத்திலே ஊர்காவத்துறையிலே காணி எடுப்பதற்கான முஸ்தீப்புகள் இருக்கின்றன. இவைகளையெல்லாம் செய்து கொண்டிருக்கின்ற போது எப்படி நாங்கள் முழுமையான மனத்துடன் இந்த பொருளாதார சிக்கலுக்கு உதவ முடியும்? ஒன்று. இரண்டாவது, புலம்பெயர் தமிழர்கள் அங்கிருக்கக்கூடியவர்கள் இங்கு உதவ வேண்டும் என்ற ஒரு கோரிக்கை மிகப்பெரிய அளவில் வைக்கப்படுகின்றது. அண்மையிலே கூட ஜனாதிபதி அவர்களுடைய அந்த சர்வகட்சி மாநாட்டிலே கூட அது பற்றி மிக பெரிதாக பேசப்பட்டது. அப்போது நாங்கள் கூறினோம், ஆக குறைந்த இப்படியான அத்துமீறிய விஷயங்களை, தமிழ் பகுதிகளிலே அத்துமீறி நடைபெறுகின்ற விஷயங்களை நிப்பாட்டுங்கள் என்று. அப்போது ஜனாதிபதி அவர்கள் கூறினார், தனக்கு தெரியாது இப்படியாக இப்போதும் காணி எடுக்கப்படுவதாக. ஆனால் இப்போதும் அவர் கூறிய பின்பம்
எடுக்கப்பட்டது.
ஆகவே இப்படியான விஷயங்களை நிறுத்தி தமிழ் மக்கள் தாங்களும் இந்த நாட்டின் ஒரு பிரஜைகளாக கருதக்கூடிய விதத்திலே நடத்தப்படுவார்களாக இருந்தால்தான் நிச்சயமாக இந்த பொருளாதார பிரச்சனைக்கு ஒரு நிரந்தர தீர்வை காண முடியும். இதை இந்த அரசாங்கம் செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொண்டு முடிக்கிறேன். நன்றி, வணக்கம்.
Mr. Ali Sabri, you have 10 minutes.
Garu Mantrithumani, mema panata pilibandawa katha kirima sandaha avasthawak labima pilibandawa mama stutiwanta wenawa. Mulim api balannata ona punarjanniya bala shaktiya errata laba ganima sandaha kalaya tisse saakatchawa pawathwagena yanawa. Namuth me saakatchaya kotaran durata saarthaka vela thiyenoda? Meka karanna ida denawada? 2006 varshaye indala අද වෙනකොට මේ රටේ සම්පූර්ණ පද්ධතියට කොච්චර ප්‍රමාණයක් එකතු කරලා තියෙනවද? එක එක කාලයට මොන මොන හරි හේතුවක් මවලා මේක කරන්න දෙන්නේ නැති තත්ත්වය තමයි පත් වෙලා තියෙන්නේ. දේශපාලඥයනුත් තමන්ගේ වාසිය ගැන බලලා විපක්ෂයේ ඉන්නකොට මේකට විරුද්ධ වෙනවා, ආණ්ඩුවේ ඉන්නකොට මේකට කැමති වෙනවා. නමුත් කවදාවත් මේක කරන්න ඉඩ දීලා නැහැ. අද වෙනකොට මේකේ ප්‍රතිඵලය තමයි ඊය වෙනකොට ගර විදුලි බල ඇමතුමා කියපු ආකාරයට ලක් විජේකට අපි ගෙවනවා 42ක්. කැලණිතිස්ස සෝජිත්ස් එකට ගෙවනවා 85ක්. කැලණිතිස්ස කම්බයින් සයිකල් එකට ගෙවනවා රුපියල් 98ක් ඒකකයකට. රුපියල් 20යි 90 අය කරන්නේ. කැලණිතිස්සට ගෙවනවා 137ක්. මේවා ගෙවනකොට රටට ආදරය කරන මේ වෘත්තීය සමිති කාර්යයන් වෘත්තීය සමිති වල ඉන්න අයට දැනුනේ නැද්ද? මේක රිදෙන්නේ නැද්ද? මේකට විරුද්ධව වර්ජනය කරන්නේ නැද්ද? ඒවත් එක්ක ඒ විදුලි බල ඩීසල් මාෆියාවත් එක්ක එක අතක ඉන්නකොට මේ පුනර්ජනනීය මුදලින් කීයද දෙන්නේ? රුපියල් 16යි 22යි. රුපියල් 16යි 22යි අතර ප්‍රමාණයට විරුද්ධව මෙච්චර විරුද්ධතාවයක් මේවන මිනිස්සු දෙගින් දිගටම රුපියල් 80ක් 100ක් 103ක් 137ක් 182ක් දක්වා ගෙවනතුරු කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් බලා ගන්නට ඕන මේගොල්ලෝ ඉන්නේ කවුරු එක්කද කියන එක. මේක තමයි ඩීසල් මාෆියාව කියලා කියන්නේ. මේ ඩීසල් මාෆියාවත් එක්ක එකතු වෙලා පුනර්ජනනීය විදුලි බලය නිර්මාණය කිරීම මොනාරි හේතුවක් දක්වලා හැමදාම බාධා කරලා අඩාල කරලා තියෙනවා. අපි මොන හරි කෑල්ලක් අල්ලගෙන ඊට පස්සේ ඒක පිටිපස්සෙන් යනවා.
අජිත් පානපරමතුමා,
අර එමුතුමනි මන්ත්‍රීතුමනි, මේ ඔය දැන් පනත වෙනස් කිරීමෙන් පුනර්ජීවන බලයට විතරද ටෙන්ඩර් තරව ගන්න පුළුවන් වෙන්නේ? ගල්ලංගුරු තාප බලාගාර වලටත් ඒක වෙනව නේද? දැන් ඔබතුමා කියනවා පුනර්ජීව කියන්නේ වායුව සහ
මගේ කාලෙන් ගන්න
බෑ. නෑ නෑ, ඒක නෑ. සුලම් බලයට සඳහා මෙහෙම අඩුවෙන් ගන්න
තියෙනවා. මගේ කාලෙන් ගන්න
එපා. පනත වෙනස් කරනවා.
ඒක එමුතුමා
එමුතුමා පිළිතුරු දෙයි.
ඔබතුමා දැන් මේ දැනගෙන
නෑ. එමුතුමා පිළිතුරේ මගේ ප්‍රශ්නේ නෑ. මගේ
කතාව නෙමෙයි
මේ කතාව කරන්නේ. නෑයි මම
මේ දන්නේ නැතුවද? එහෙමනම් කියන්න ඔබ
පුනර්ජීවනයේ විශේෂ නෙවෙයි. එමුතුමා උත්තර දෙයි.
විතරද කියන්නේ අනිත් ඒවාට නැද්ද? ඩීසල් බලාගාරවල තාප බලාගාරවල
නැද්ද? මම බලා කරන්න මගේ කාලෙන් ගන්න එපා. අගරුම් මේ මගේ ප්‍රකාශය කරන්න ඉඩ දෙන්නකෝ. ඔබතුමාගේ කාලෙ ඔබතුමා කතා කරන්න. මම මේකෙන් අදහස් කරන්නේ හැම කාලෙම මෙහෙම තමයි අපි මොන හරි බිල් එකක් මවා ගන්නවා. 1996 දී ටෙලිකොම් එක අපි පෞද්ගලීකරණය කරනකොට ජපානයට විරුද්ධ විරුද්ධතාවයක් මතු කරගත්තා. අන්තිමේදී NTT එක ඇවිල්ලා එනකොට අවුරුදු 10ක් පොරොන්තු ලේකිනේ ඉන්න ඕනේ ටෙලිෆෝන් එකක් ගන්න. මිය ගිය ගරු
මංගල සමරවීර මැතිතුමා ඒ නායකත්වය අරගෙන ඒ පෞද්ගලීකරණය කරපු හින්දා මේ කලාපේ කලාපේ අංක 1 හැටියට පෞගිය අවුරුදු 2 3 වෙනකන් අපිට ඉන්න පුළුවන් වුණා. ඒ තාක්ෂණය ආවා, ඒ ආයෝජනය ආවා, ඒ නව තාක්ෂණය ආවා, ඒ දෙරුම බෙදාගත්තා, විවිධ මිනිස්සු ආවා, එක සප්ලයි කෙනෙක් වෙන විට 5 දෙනෙක් ආවා, තරඟකාරී වුණා, තරඟකාරී වුණාම වැඩියෙන් බදු ජනතාවට අය වුණා, ලාභ ටික ජනතාවට හම්බ වෙනවා බදු හැටියට. මේට ඉස්සෙල්ලා ජනතාවගේ උපමුදල අලාභේ නැති වෙලා ගියා. ඉතින් මේක හොඳ නැද්ද? එහා සමානව තමයි එමිරේට්ස් එක ආපු වෙලාවේදී එමිරේට්ස් එක ඇවිල්ලා ප්‍රථම වතාවට ශ්‍රී ලංකන් එයාලයින්ස් එක වෙනුවෙන් ලාභාංශ ගෙව්වා භණ්ඩාගාරයට. එමිරේට්ස් එකට විරුද්ධව ඒක ඒක ජාතිවාදයත් අල්ලගෙන එක එක කතා කිව්වා. අන්තිමේදී එමිරේට්ස් එක යවුවා. පෞගිය අවුරුදු 14 තුලදී මේ කොයේද යන්නේ ශ්‍රී ලංකන් න්‍යායාලයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ රටේ දුප්පතුන් බිලියන 572ක් පාඩු වෙලා තියෙනවා. මොකද්ද මේ විහිළුව? දැන් මේ අදානි කෙනෙක් අල්ලගෙන කාව හරි අල්ල ගන්නවා. මේ ඉන්දියාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ගරු මන්ත්‍රීතුමනි, ආයෝජකයන්ට බය වෙන්නට බෑ. ආයෝජකේ එනකොට ගෙන්න ගන්නට ඕන. මහා පරිමාණයේ ආයෝජකේ එනකොට මෙගාවොට් 100ට 10ට ආයෝජනය කරන්න ඕන් කැමති වෙන්නේ නැහැ. අද ඉන්දියාව ගත්තම ඉන්දියාව කියන්නේ ඉතා වේගයෙන් දියුණු වන රටක්. මේ නිර්මාණය කරන අලුත් ශක්තිය ලංකාවට දෙන්න නෙවෙයි උන් කතා කරන්නේ. ඉන්දියාවට විකුණන්න මේ පෞගිය අවුරුදු කාලය තුළ සුලම් ජල සුලම් ජල විදුලි බලයේ ප්‍රමාණය මෙගාවොට් 15000ක් විතර තියෙනවා. ඔහේ සුලම් හැමල යනවා. කවුරුත් මුකුත් කතා කරන්නේ නැහැ. ඒකට ආයෝජනය කරලා ඒක ලබාගෙන රටටත් අඩු ගන්නට දීලා ආයේ අපනායනය කරලා විදේශ විනිමය උපයාගෙන හදනකොට මොනවා දෙකක් කියවුණෝ? කොහොමද රටක් නිර්මාණය වෙන්නේ? ඉන්දියාව අද වෙනකොට බංග්ලාදේශයත් එක්ක බංග්ලාදේශයේ රසියාවයි ඉන්දියාවයි එකතු වෙලා න්‍යෂ්ටික බලාගාරයක් නිර්මාණය කරනවා විදුලි බලය උපයා ගන්න. ඊට පස්සේ වුන් ඉන්දියාවට අපනායනය කරනවා. බූටානයත් එක්ක ඒක කරලා තියෙනවා. නේපාලයත් එක්ක කරලා තියෙනවා. ඉතින් අපෙන් හමන සුළඟ එකතු කරලා විදුලි බලය නිර්මාණය කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට රුපියල් 22ට ලබා දීලා දැන් 105ට 10ට දෙන එක වෙනුවෙන් අඩුවට ලබා දීලා ඉතුරු ටික අපනයනය කරාම මොකද්ද තියෙන ප්‍රශ්නය? මේක ඉන්දියාව සමග ප්‍රශ්නයක්ද? ඉතින් මේ සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ගේ ඕකට බාධා කරන අයගේ ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ ඩීසල් මාෆියාවත් එක්ක. ඒකට බොරු ජාති ආලයක් මවාගෙන දේශ ප්‍රේමයක් මවාගෙන මේ බොරුවක් කියන උත්සාහ කරනවා. ඔබ හිතනවද ලෝක පූජිත සමාගම් ලංකාවේ මෙගා පොට් 10කට අඩු ප්‍රමාණයකට ඇවිල්ලා මෙහෙ ටෙන්ඩර් කරයි කියලා? උන්ට වැඩක් තියෙනවද? උන්ගේ ආයෝජනයේ වැදගත්කමක් තියෙනවද? ඒක අපනයනය කරන්න පුළුවන්ද? එවැනි අය එන්නේ නැතුව රටක් දියුණු වෙන්න පුළුවන්ද? අපි මතක තියාගන්නට ඕන 1977 වෙනකොට අපි විතරයි විවෘතාර්ථිකයට තිබුණේ. මිනිසුන්ට මෙහෙට එන්න හේතුවක් තිබුණා. අද වෙනම ලෝක වෙනස් වෙලා මුළු ලෝකෙම විවෘත වෙලා කැම්බෝඩියාව, වියට්නාමය, බංග්ලාදේශය, නේපාලය සියලු දෙනාම තරඟ කරනවා. ඒ තරඟ කරන අවස්ථාවේදී ආයෝජක අපි ගෙන්න ගන්නට ඕන. ආයෝජකත්වය වැඩි කරන්න වැඩ කරන්නට ඕන. ආයෝජකයෝ දිරිමත් කරන්නට ඕන. ආයෝජකයන්ගෙන් ආයෝජනයෙන් තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. හොඳම උදාහරණ දෙක තමයි මම කියපු ටෙලිකොම් එක අවසාන වශයෙන් අපළු ප්‍රතිඵල මොකද්ද? එහා සමානවම අද බලන්න ගරු මන්ත්‍රීතුමනි, අපි එමිරේට්ස් එක හරහා වෙච්ච දේ. ඒ හින්දා මේ බොරු බිල් එක මවන්නට හොඳ නැහැ. අවසාන වශයෙන් මේකේ තියෙන වාසිය මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට
මොකක්ද? මතුමත් විනාඩි දෙක කාලයක් තියෙනවා.
අවම ප්‍රමාණයකට විදුලි බලය ලැබෙනකොට අපේ මිනිස්සුන්ට අවසාන වශයෙන් මේකේ වාසිය ලැබෙන්නේ
අලුත් ආයෝජන
හැටියට ඒකට එකතු වෙනවා. කලාපේ අපේ අපනායන ඩෙස්ටිනේෂන් හැටියට අපි තරගකාරී වෙනවා. අඩු මුදලකට මේක ලබා දෙන්නට හැකි වුණාම කලාපයේ තරඟ කරන්නට හැකියාව ලැබෙනවා. එම නිසා පුහු තර්කවලට විතරක් සීමා වෙලා ඉන්දියාව නැත්තම් කාව හරි පටලවගෙන වෙන වෙන න්‍යාය පත්‍රාස්සේ මේකට විරුද්ධව කතා කරන්නේ නැතුව ලබා දීලා තියෙන දේ පිළිබඳව කල්පනා කරලා බලන්න. කවුරුවක්වත් නිර්මාණය කරපු පමණින් ඒ සියලු දේවල් ඔවුන් කියන මුදලට මිලදී ගැනීමට බැඳිලා නැහැ. ඒකට වෙනම power purchase agreement එකක් අස්සම් කරන්නට ඕන. ඒ power purchase agreement එකක් අස්සම් කරන අවස්ථාවේදී කොපමණ ප්‍රදායද අපිට අවශ්‍ය ඒ ප්‍රමාණයට සීමා කරන්න අපිට හැකියාව තියෙනවා. ඊට ඇරුණාම කොපමණ මුදලක්ද ගෙවන්න ඕන කියන එක වෙනම සාකච්ඡා කරලා කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒක
පිටරටට අපනයනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ අපනයනය කරන්න හැකියාව තියෙන්නේ ඉන්දියාවට තමයි. වෙන කාටද අපනයනය කරන්න පුළුවන්? එහෙනම් ඉන්දියාවට අපනයනය කරනවා නම් ඉන්දියානු සමාගමක් කෙන එක අපි එන්කරේජ් කරන්නට ඕන. වෙන කවුද ඇවිල්ලා ඉන්දියාවට අපනයනය කරන්න පුළුවන් වෙන්නේ? එම නිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ බොරු බේගල් වලට රැවටෙන්නේ නැතුව මේ සම්පූර්ණ ක්‍රියාවලියටම සාර්ථක කර ගැනීම සඳහා අවස්ථාව ලබා දීලා ඉදිරියට මේ රටේ ජනතාවට ඉතා සාධාරණ මිලකට අඩු මිලකට මේ රටේ තිබෙන ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජනය අරගෙන සූර්ය ශක්තිය විදුලි සහ සුළං ශක්තිය ප්‍රයෝජනයට අරගෙන තරඟකාරී මුදලකට මේ විදුලි බලය ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා දායක වීම සඳහා මෙම සංශෝධනය ඉතාමත්ම වැදගත්. 2007 මේක පටන් ගත්තට අපිට කවදාවත් මේක කරන්නට දීලා නැහැ.
කාලය අවසන් මන්ත්‍රී.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මම නිසා මා ඉතාමත්ම පැහැදිලිවම කියලා තියෙන්නේ මුලින්ම මේ පනත කියවල බලන්න. දෙවැන්න මේ පනතට අනුව ඔය කියන කිසිම අවදානමක් නැහැ. අවසාන වශයෙන් මේකට ගෙවිය යුතු මුදලත් ප්‍රමාණයත් තීරණය කරන්නේ වෙනම power purchase agreement එකක් උඩ මිසක ඒක දියුණු කරන අය කියන ප්‍රමාණයට නොවේ කියන එකක් මම ප්‍රකාශ කරන්නට ඕනේ.